namo tassa bhagavato arahato sammā sambuddhassa namo tassa bhagavato arahato sammā sambuddhassa etaṃ saṅkhaṃ etaṃ saṅkhaṃ yadidaṃ sabba saṅkhāra samatho sabbo patipatti sabbo saṅkhaṃkho virāgo nirodho nibbāna මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර ගැනීම සංහාවච්ඡය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන
අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කරුතර යෝගාවච මහා සංඝරත්නය නමතරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පැවැත්වෙන දේශනා මාලාවේ 26 වන දේශනාවයි මේ සත්‍යයේ අසත්‍යයේ යන සංකල්ප දෙක සම්බන්ධයෙන් සාමාන්‍ය ලෝකයේ සම්මතව පවතින මති මතාන්තර ගැන ඉතාමත්ම ගැඹුරු විග්‍රහයක් කාලකාරාණ සූත්‍රයේ අඩංගු වෙන බව මෙතෙක් කළ විවරණයන් පවා අපට පෙන්වනවා. පාඨාන්තර අතුරින් නිවැරදි පාඨය තෝරා බේරා ගැනීමට පවා අපහසු තරමට වල්බිහි වී ඇති මේ අගනා සූත්‍ර දේශනාවට ලංවීමට සෑහෙන කලාවක් ඉදිරියට ගන්න අපට සිද්ධ වෙනවා.
ශාස්ත්‍රීය ස්වරූපයක් දරන අර්ථ විවරණ නිර්ුක්ති ආදී ඔස්සේ දැන් අපි මේ සූත්‍රයේ මූලික අදහස් ටික මත කරගෙන තිබෙනවා. දැන් මෙතනදී අපට තිබෙන්නේ මේ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මේ ජඟුරු දර්ශනය, ලෝකයාට ඉදිරිපත් කරන ජඟුරු දර්ශනය ප්‍රතිභාණිය තුලින් අපේ ප්‍රත්‍යක්ෂයට ලං කරගන්න උත්සාහ කර ගැනීම. හර්කෙන් තව උපමත්තම් කළ දෘෂ්ටි සත්ව පරියාහත දිට්ටි නිපදවන නිෂ්පාදනාගාරය වන කලායතනයේ ඇතුල් පැත්ත විශිෂ්ට ඥානයෙන් දැකලා තේරුම් ගත්තු තථාගතයන් වහන්සේට ඒ කලායතනයේ පිටපැත්ත පමණක් දකින පුහුදුන් ලෝකයා සමග අදහස් හුවමාරු කර ගැනීම එක්තරා විදිහක ගැටලුවක් වුණා. මේ ගැටලුව තේරුම් ගැනීම පහසු වීමට අපේ එදා ඛණ්ඩ සංයුත්තේ හේන පින්දුපන සූත්‍රයෙන් අර විඥානීය මානවකට උපමා කරන තැන ඒ සූත්‍ර දේශනාව උකුටා දැක්වුවා. සේතා වික්කරි මායාකාරෝ මායාකාරං තීවා තීවා චතුම් මහපතේ මහාත්මයන් විදං සෙය්‍ය සමේනං චක්ඛුමා පුරිසෝ පස්සෙය නිජ්ජායේ යෝනිසෝ උපරික්ඛේය සමේනං පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝ උපරික්ඛතෝ චිත්ත සංයේව කායය තුච්ඡ සංයේව කායය අසාර සංයේව කායය කිනිසිය අභික්‍රේ මායාය සාරෝ ඒවමේව කෝ භික්කවේ යං කිංච විඥානං අතීතානාගත පච්චුප්පන්නං අච්ඡත්තං වා භවිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පණීතං වා යං දුරේ සම්තිකේවා තං භික්ඛුපස්සති නිජ්ජායති යෝනිසෝ උපපරික්ඛති සසතං කස්තුතෝ නිජ්ජායත යෝනිසෝ උපපරික්ඛතෝ චිත්තකන්‍යව කායති සුච්චකන්‍යව කායති අසාරකන්‍යව කායති කිංසියා භික්කවේ විඥානේ සාරෝ යම්සේ මහණෙනි මායාකාරයේ හෝ මායාකාර අතවැසියෙ මේ කාලයේ විවහාරින් කියනවා විජ්ජාකාරයේ හෝ විජ්ජාකාර අතවැසියෙ සිව් මහා සංඝයක මායාවක් විජ්ජාවක් දක්වන්නේද එය නුවණ ඇති පුද්ගලයේ පුරුෂයේ බලන්නේය සුනුවනින් සලකන්නේය නුවණින් විමසා බලන්නේය ඒකෙන සිතා බලන්නේ නුවණින් විමසා බලන්නේය එසේ එය බලන්නා වූ නැත්නම් එය දකින්නා වූ ඒ ගැන සිතන්නා වූ එය නුවණින් විමසා බලන්නා වූ ඔහුට ලෙස වැටහින්නේය බොල් ලෙස වැටහින්නේය නිසරු ලෙස වැටහින්නේය කුමුද මහණෙනි මායාවක විද්‍යාවක සාරයක් හරියක් එසේම මහණෙනි යම්කිසි විඥානයක් අතීත අනාගත හෝ ප්‍රත්‍යুৎপন্ন හෝ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඕලාරික හෝ සූක්ෂම හෝ සියුම් හෝ තීන හෝ ප්‍රණීත හෝ දුර හෝ ළඟ හෝ යම්කිසි විඥානයක් භික්ෂුවක් දකින්නේ බලන්නේය නුවණින් දකින්නේ කියන එකයි සිතින් සිතා බලන්නේය නුවණින් විමසා බලන්නේය එසේ බලන්නා වූ ඒ භික්ෂුවට එය හිස් ලෙස බොල් ලෙස නිසරු ලෙස වැටහින්නේ ගැටෙහි කොයින්ද මහණෙනි විඥානයක හරයක්. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ විඥානයේ මායාවකට උපමා කර දේශනා කළ තිබෙනවා. මේක අනිකුත් කිසිම දර්ශනයක නැති විදිහේ මහා පුදුම දේශනාවක්. මක් නිසාද ආත්ම දෘෂ්ටිය ආත්ම දර්ශනය අනිකුත් හැම පදනමක්ම දෙදරාගෙන යනකොට අල්ලගන්නේ මේ විඥානයයි. මේ විඥානයත් බුදුරජාණන් වහන්සේ එතකොට නිසරු ලෙස හිස් ලෙස බොල් ලෙස නිසරු ලෙස මායාවක් ලෙස විඥාවක් ලෙස මෙතෙන්දී මේ දක්වල තිබෙනවා. මේ විඥාන පිළිබඳ මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ කාරණය අප තවත් දුරටත් එක විග්‍රහ අර්ථ විවරණයක් වගේ තවත් දුරටත් එක තේරුම් ගැනීමට උත්සාහ කරමු. දැන් ඒ කාලේ මායාකාරය කියලා කිව්වේ විඥාකාරය. එහෙමත් නැත්නම් ඊටත් වඩා ව්‍යවහාර ගහනවා භාවිතා කරනවා නම් මැජික්කාරය. අපි හිතමු දැන් විඥාකාරයෙක් යම්කිසි ශාලාවක විද්‍යා දර්ශනය විද්‍යා දැක්මක් මැජික් දැක්මක් පවත්වනවා. එතෙන්ට කැමිනි පිරිස අතරින් යම්කිසි නුවණැස ඇති පුද්ගලයෙක් ඥානවන්ත පුද්ගලයෙක් කල්පනා කරනවා මම අද මේ විද්‍යාව හරියටම දකින්න ඕන කියලා ඒ විදිහට අදිෂ්ඨානයක් කරගෙන අනිත් අයත් නොපෙනී අර වේදිකාවේ කොනක සැඟවි ගන්නවා විද්‍යා දර්ශන ආරම්භයේදී. එහෙම සැඟවිගෙන ටික වෙලා බලාගෙන ඉන්නකොට මේ විද්‍යාකාරය කරන දේ ඒ දර්ශනය ආරම්භ වුණාම වැඩි වෙලා යන්න කලින් මේ පුද්ගලයාට පේනවා අර විද්‍යාකාරයාගේ කපටිකම් ඒ ව්‍යාජ උපකරණ හොර නූල් හොර බොත්තම් හොර සාක්කු ඒ හැම දෙයක්ම අර පෙට්ටි වල තියෙන බොරු වඩි ඒ හැම එකක්ම මේ පුද්ගලයාට පේනවා. අර ප්‍රේක්ෂකාගාරයේ අර ශාලාවේ සිටින අයට පේන්නේ නැති ඒ රහස් උපකරණ ආදී සියල්ලම හොඳට පේනවා. අනිත් පැයෙන් ගත්තම මේ පුද්ගලයාට අර මේ එකකවත් විද්‍යාවක් මැජික් එකක් නැහැ කියන හැඟීමක් එනවා. ඒ පිළිබඳව එක්තරා විදිහක කලකිරීමක් ඇති වෙනවා. අර කලින් තිබුණු ඒ විද්‍යා දර්ශන දැකීමේදී ඇති වුණු කුතුහලය, විස්මය, ප්‍රාසය, ආසය වැනි කිසිම හැඟීමක් මේ තැනැත්තා තුළ ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවට එක්තරා විදිහක උපේක්ෂාසහගත සංසුන් හැඟීමක් ඇති වෙන්නේ. ඒකවල විද්‍යාව තවත් බලන්න දෙයක් නැති නිසා මේ පුද්ගලයා ඒ උපේක්ෂාව පිටම ඊළඟට අර ප්‍රේක්ෂකාගාරය දියා ප්‍රේක්ෂක ශාලාවේ නරමන්නන් දෙස නෙත්‍යමු කරනවා. එතකොට වුණ වෙනස පේනවා. මේ එනම් පිටින් මේ ශාලාව දික් කරගත්තු ගෙල්වල් වලින් තියුණු ශාලාවක්. කටවල් අරගෙන අසුත් අරගෙන බලාගෙන සිටින ඕසු ආදී හඬ නගමින් ඒ විස්මය ප්‍රකාශ කරන ජනකායක් මේ පුද්ගලයාට පේනවා. එකොට එක්තරා විදිහක සංවේගයක අනුකම්පාවකුත් ඇති වෙනවා. කමුදුත් ඒ தත්ත්වෙ හිටියා නේද කියලා. අන්න ඒ විදිහට එතකොට විද්‍යාව පිළිබඳව හරියටම මේ පුද්ගලයා දැක්කා. ඒකලා ඉතින් විද්‍යා දර්ශන අවසන් වුණාට පස්සේ මේ ශාලාවෙන් එළියට එනවා. එළියට ඇවිල්ලා අනිත් අයට නොපෙනියන්න උත්සාහ කරන්නේ නමුත් යම්කිසි තමන් අඳුරන මිත්‍රයෙක් ඒ ප්‍රේක්ෂක ශාලාවේ ඒ විද්‍යාව නරඹු කෙනෙක් හමු වෙනවා. ඒ දැනත්තා පටන් ගන්නවා ඊළඟට මේ විද්‍යාවතුන්ගේ විද්‍යාකාරය ගහපන්දම් ගැන විස්තරයක් ලොකු ප්‍රසංසාත්මක විස්තරයක් කියන්න පටන් ගන්නවා. මේ තමයි යාළුවත් ඊට හවුල් වේ කියලා. නමුත් ඒ උපේක්ෂාවකින් අහන් ඉන්නවා මිසක් මේ නුවණැති පුද්ගලයා මේ අවස්ථාවේ අර වෙනදා වගේ ඒවා ගැන උනන්දුවක් නැති බවක් පෙන්වීම කරනවා. ඒකට මේ මිත්‍රයාට මේක ලොකු පුදුමයට කාරණයක්. මේ මිත්‍රයා අහනවා ඇයි ඔබත් මේ ශාලාවේ නේද හිටියේ කියලා. ඒකට මේ නෝන දැති පුද්දල ප්‍රකාශ කරනවා ඔව් මමත් හිටියා තමයි ඒ ශාලාවේ. ඔබ නිදාගෙනද හිටියේ? නෑ මම නිදාගෙන නෙවෙයි හිටියා වගේ හිටියේ. එහෙමනම් හොඳට සැලකිල්ලෙන් බැලුව නැතුව වෙන්නේ නෑ. නෑ මම සැලකිල්ලෙන් තමයි බැලුවේ. කොයිතරම් සමහර විට මම කනට වැඩිය සැලකිල්ලෙන් බැලුව නිසා වෙන්නේ නෑ. ඔබ සැලකිල්ලෙන් බැලුවයි කියලා කියනවා ඒුණත් විද්‍යාව මේ විද්‍යාව දැක්කවක් නම් පෙන්නේ නැහැ. එතකොට මේ අවසාන වශයෙන් මේ පුද්ගලයා දෙන පිළිතුර මොකක්ද? මම දැක්කා ඒක. මම ඒක කොයිතරම් හොඳින් දැක්කද කියතොත් මට ඒකේ විද්‍යාවක් මැජික් එකක් මට ඒකේ පෙන්වන්නේ නැහැ. ඔන්න ඒ විදිහට එතකොට මේ සංවාදයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ සංවාදයේ ආශ්‍රයෙන්. ඒ කියන්නේ නුවණැස ඇති පුද්ගලයා සාමාන්‍ය මතකින් පමණක් අර විද්‍යාව නරඹපු පුද්ගලයා අතර මේ කරන මේ සංවාදයේ ආශ්‍රයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ අර කාලකාරාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අර ප්‍රහේලිකා ස්වරූපයෙන් ඉදිරිපත් කළ අර වාක්‍ය කීපය. බුදුරජාණන් වහන්සේටත් මේක ලොකු ගැටලුවක් වුණා. අපිසාද මේ විඥානයේ මායාව, විඥාන මායාවේ ඇතුල්පත්ත බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. ඒකත් අර නුවණැති ඇති පුද්ගලයා වේදිකාවේ කොනක සැඟවී සිටලා දුටුවා වගේ දෙයක් බුදුරජාණන් වහන්සේත් කරේ. ලෝක වේදිකාවේ කොනක සැඟවී සිටීමෙනු ඒ අවබෝධය ලබා ගත්තේ. පටිසල්ලාන කියන වචනේ කියන සැඟවිලා සිටිනවා කියන අදහසකුත් ඒ විදිහට පටිසල්ලීනවයි අර සලායතන ඒ ඇතුල්පත්ත දුටුවේ බුදුරජාණන් වහන්සේ. ඒක නිසා ඒ ඇතුල්පත්ත හරියට දුටුව නිසා තමයි අර විදිහට අර ලෝකයා සත්‍ය සහ අසත්‍ය පිළිබඳව කරන තර්ක විචාරක ආදිය පිළිබඳව එක්තරා උපේක්ෂාවකින් බුදුරජාණන් වහන්සේ ඒ දිසා එදිරිස බලන්නේ අර සූත්‍රයෙන් හැඟෙන ආකාරයට. පළමුවෙන්ම ඒ සූත්‍ර සමග අපි සංසන්දනය කරනවා නම් දැන් මේ ඉදිරිපත් කරගත් උපමාව මේ නිදර්ශනය අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් වික්‍රේ සදේවකත් ලෝකස් සමාරකත් අබ්‍රහ්මකත් සම්මන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය විචන්තු සංගුතං විඤ්ඤාතං කත්තං කරියේසිතං අනුචරිතං මනසා සමහං ඥානාමි සමහං අබ්‍රඥාති සං තථාගතස්ස විදිතං කියලා පළමුවෙන්ම ප්‍රකාශ කරනවා. ඒකේ අදහස දෙවි මිනිසුන් අබ්‍රහ්ම මායා බ්‍රහ්මයා සහිත ඒ සදේක ලෝකයා විසින් යමක් දකින ලදද අසන ලදද විඳින ලදද සිතින් ගන්නා ලදද සිතින් ගන්නා ලද සිතින් තනියෙන් ලද්ද විමසා බලන ලද්ද කල්පනා කරන ලද්ද ඒ සියල්ලම මම දනිමි කියලා නැවතුන්නේ මම විශිෂ්ට ඥානයෙන්ම දැනගතිමි. සමහං අබ්භඤ්ඤාසි සම් තථාගතස්ස විදිතං කියන එකෙන් තේරෙන්නේ තථාගතයන් වහන්සේ ඒක තේරුම් ගත්තා. ඒක යථා ස්වභාවය තේරුම් ගත්තා. ඒක කිස් දෙයක්, ගොල් දෙයක්, නිසරු දෙයක් හැටියට තේරුම් ගත්තා. අන්නේ ඒ තේරුම් ගැනීම හොඳ නිසාම තමයි අර වඩාගල කිල්ලෙන් බැලුවා අර ප්‍රේක්ෂක සමූහයට වැඩිය අර ප්‍රේක්ෂක ඒ නර්මන්නන්ට වැඩිය හොඳින් බැලුව නිසා. එහෙමත් නැත්නම් වෙන විදියකින් කියනවනම් ඒ විඥා දැක්ම දුටුව නමුත් නැරඹුවේ නැහැ. නර්මන්න බැරි තත්වයකට බුදුරජාන් වහන්සේ හිතපත් වුණා. අන්නේ නිසා තමයි අර තමන් ඥානාමි තමන් අබ්බඤ්ඤාසින් තං කතහවෙතස්ස විදිතා. ඒ අවබෝධය නිසාම ඒ නිසරු බව නිසාම තං තථාගතෝ න උපක්ඛාසි. තථාගතයන් වහන්සේ ඒවට හේතු වුණේ නැහැ. ඒවා පිළිබඳව ස්ථාවරයක් ගත්තේ නැහැ. ඥානාමි පස්සාමි තථේව ඒතං ගණිනි දකිමි මේ මෙසේමයි කියලා ඒ විදිහට අජ්ජෝසිතං නැති තථාගතානම් තථාගතයන් වහන්සේලාට අර වෙලී පැටලී සිටීමක් අර විදිහට අර ලෝකයා සාමාන්‍ය දෘෂ්ටිගතික ලෝකයාට වගේ වෙලී පැටලි සිටීමක් නැහැ. මෙන්න මේ අනුව අපිට තේරුම් ගන්න පුළුවන් අර මුල් කොටස. අර සංවාදයේ ආශ්‍රයෙන්ම මේ කාරණය තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම වඩාත් අර සංවාදයේ ආශ්‍රයෙන් තවත් තේරුම් ගන්න පුළුවන් කොටසක් තමයි දැන් ඊළඟට කියවෙන්නේ කාලකාරාම සූත්‍රයේ ඉතිකෝ වික්කේ තථාගතෝ දිට්ඨා දත්තබ්බං දිට්ඨං නමඤ්ඤති අදිට්ඨං නමඤ්ඤති දත්තබ්බං නමඤ්ඤති දත්තාරං නමඤ්ඤති. මෙසේ තථාගතයන් වහන්සේ තථාගත තෙම දුටු දෙයින් වෙන්ව දුටු දෙයින් අන්‍ය වූ දුටු දෙයින් පරිබාහිර වූ එහෙම නැත්නම් දුටු ගවින් පරිබාහිර වූ දැකිය යුතු දැක්මක් ඇතැයි නොහඟි. ඒක හරියට අර පුද්ගලයා අර එළියට ආවට පස්සේ අර නුවණැස ඇති පුද්ගලයා එළිය ශාලාවෙන් එළියට ආවට පස්සේ තමා විද්‍යාව දැක්කා විද්‍යාව නරඹුවයි කියලා කෙලින් කියන්න බැරි තත්ත්වයක් තථාගතයන් වහන්සේටත් ඇති වුණා. මක් නිසාද? තථාගතයන් වහන්සේගේ සලායතන යේ පිළිබඳව ඇතුළත ක්‍රියාකාරීත්වයේ හේතුප්‍රත්‍ය සම්බන්ධ දුටුව නිසාම ඒ අවබෝධය ලැබුවා. දුටු කෙනෙක් නැහැ, දුටු දෙයක් නැහැ, දිට්ඨි බලක් විතරයි. දිට්ඨියක් පමණයි. දිට්ඨිය දිට්ඨමත්タン අර බාහ්‍ය සූත්‍ර ආදීන් අපි එදා උපුටා දැක්වුව කාරණා මේ කවුදුරටත් තේරුම් ගන්න පුළුවනි. දිට්ඨියක් පමණයි එතන තියෙන්නේ. දුටු බවක් මිසක් දුටු දෙයක් දකින්න දෙයක් නැහැ එතන. මැජික් එකක් නැහැ එතන. ඒක නිසා තමයි විච්ඡා දැක්කබ්බන් විච්ඡන් නමඤ්ඤති. ඒ කියන්නේ තමා විද්‍යාවක් දැක්කයි විද්‍යාව නැරඹුවයි කියන ඒ විදිහට මඤ්ඤණාවක් ඇති කරගන්න බෑ. ඒ වගේම අදික්ඛන් නමඤ්ඤති. දැන් අර තමා ඒ පුද්ගලයාගේ මිත්‍රයා තුන්ක කෝණකම තිබුණා. මේ තමාගේ මේ යාළුවා මේ නෝන මේ පුද්ගලයාව ඒ මේ ශාලාවේදී නිදාගෙන හිටියද කියලා දැනගන්න. එහෙම නැත්නම් ඒක දැක්කේ නැද්ද කියලා. එහෙමත් කියන්න බැරි තත්ත්වයක් තියෙනවා. අදික්ඛන් නමඤ්ඤති. තථාගතයන් වහන්සේ මේවා නුදුටුවත් නොවේ. අදික්ඛන් නමඤ්ඤති. නුදුටුවයි කියලා කියන්නේ නැද්ද? ඊළඟට දත්තාරං නමඤ්ඤති. දත්තපං නමඤ්ඤති. දකින්න දෙයක් නැහැ මෙතන. ඒ උපේක්ෂාව කොයිතරම් වැඩි වුණාද කියදොත් අර විද්‍යා දර්ශනේ එපා වෙලා අර නරමන්නන් දිහා බැලුවා. අන්න ඒ විදිහට අර නදි දර්ශනේ ඒ කාරණේ අවශ්‍යම අපිට හිතා ගන්න පුළුවන් මෙතන දකින්න දෙයක් නැහැ. දුටු බවක් විතරක් නිසා දැකිය යුක්තක් මෙතන නැහැ කියන අවබෝධය තථාගතයන් වහන්සේ ලැබුවා. ඒ වගේම දත්තාරං නමඤ්ඤති. දකින්නෙක් නැහැ. අර ශාලාවෙන් පිට වුණු කට්ටිය අනිත් ඔක්කොම නරමන්නන් මේ පුද්ගලයා විතර නරමන්නේක් නෙවෙයි ප්‍රේක්ෂකයෙක් නෙවෙයි ප්‍රේක්ෂකයා කියන ලේබලයට ගැලපෙන්නේ නැහැ. මක්නිසාද අර වේදිකාව එක්කොණක ඉඳගෙන අර මැජික් එකේ ඇතුළේ දැක්ක නිසා. ඔන්න ඉදියේ දත්තාරං නමඤ්ඤති. ඒ ආශ්‍රයෙන් අපිට ඒ ටිකක් තේරුම් ගන්න පුළුවනි. ඊළඟට කියවෙනවා. ඉතිකෝ වික්‍රේ තථාගතෝ දිට්ඨසුත මුතදී ඊළඟට අර මුල් කොටසේ තව අපිට අත්හැරුණ කොටස තමන් අර ඥානාමි කියන ප්‍රශ්නය නිසා මේ ඊළඟට මතුවෙනවා තථාගතයන් වහන්සේ ලෝකයාට ප්‍රකාශ කළොත් තමන් නොජානාමීති වදීජං සම්මහස්සමුස මා මේ විද්‍යාව දුටුවේ නැහැ කියලා ප්‍රකාශ කළොත් ඒක බොරුවක් වෙනවා. ඒක නිසා තමයි අර සංවාදයේ අවස්ථාවේදී අර ලොකු ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වුණේ අර නුවණැති පුද්ගලයාට. සමහන් නොජානාමි. මම එය නොදැනීමි කියන්නේ නැද්ද? එහෙම කිව්වොත් බොරුවක් වෙනවා. අර ශාලාවේ ඇතුලේ නිදාගෙනත් නෙවෙයි අවදීන් හිටියේ. ඊළඟට ජානාමි කිය නැත් ජානාමි. මේ දෙක එකතු කරලා කියන්නේ නැද්ද? නියම ජානාමි නොජානාමි කියලා කියන්නේ නැද්ද? නුදුටුවෙත් නැහැ නුදුටුවත් නැහැ කියලා කිව්වොත් ඒකත් දෝෂයක්. ඔන්න ඒ විදිහ තත්ත්වයක් තියෙන්නේ. මක් නිසාද මේ අර අභඥාති අභිඥාති ඒ විශිෂ්ඨ ඥානෙින්ම තේරුම් ගත්ත නිසා. විශිෂ්ඨ ඥානෙින් දුටු නිසා තමයි ඒක හොඳ හැටියෙම තේරුම් ගත්තේ. එතකොට ඒ ඊ ආශ්‍රයෙත් අපිට ඒ මැජික් දර්ශන ආශ්‍රයෙන් ඒ සූත්‍රයේ කොටසක් තේරුම් ගන්න පුළුවනි. ඊළඟට අදට එන හරිය ඉතිකෝ වික්‍රේ තථාගතෝ දිට්ඨසු තමුත විඤ්ඤාතබ්බේසු ධම්මේසු සාදී ඒව සාදී සම්මාති පන සාදී තම සාදීම්හා අනියෝ සාදී උත්තරිතරෝවා අනිතතරෝවා නත්ති කියලා ඉදට දේශනා වෙනවා. දේශනාවේ තිබෙනවා ඒ කොටසේ තර සාදී කියන වචනේ අපි එදත් ඒ ගැන විස්තරයක් කළා. සාදී කියන වචනේ සාමාන්‍යයෙන් තෝරන්නේ නම් අරාෂ්ට ලෝක ධර්මයෙන් නොසැලෙන ස්වභාවය කියන ඒ විදිහටයි බොහෝ දුරට තෝරන්නේ බොහෝ අවස්ථාවල තෝරන්නේ. නමුත් මෙතන මේ කියන සාදී බව ඒකමත් නොවේ. අර දෘෂ්ටි පිළිබඳ දෘෂ්ටි ගතිකයන් පිළිබඳව අනුගමනය කරන මධ්‍යස්ථ ප්‍රතිපත්තියයි මෙතන පෙන්වුම් කරන්නේ. ඒකාන්ත සත්‍ය කියලා කියන්නේත් නැහැ ඒකාන්ත මුසාව කියලා කියන්නේත් නැහැ. ඒකෙත් එක්තරා ප්‍රමාණික සත්‍යයක් තියෙනවා කියන හැඟීමක්. ඒක නිසා තමයි අර මිත්‍රයාට එකපාරටම එක හිලා උත්තරයක් දෙන්න බැරි කෙලින් උත්තරයක් දෙන්න බැ. ඒ විදිහ තත්ත්වයක් තියෙන්නේ. අර සාදී බව නිසා ඒකත් හරි මේකත් හරි වගේ ඒක චපල බවක් නිසා නෙවෙයි නිදුටු බවක් නිසා නෙවෙයි නමුත් මේකේ තියෙන එක්තරා ගැඹුරු කාරණයක් නිසා මායාවේ ඇතුළත දැක්කා. එතකොට සාදී ඒ සාදී බව මෙතන තේරුම් ගන්න පුළුවනි. ඒ සාදී බවට හේතුයත් වශයෙන්ම අපි දක්ෂණාන් කළා කතසානම් වූ පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳ අවබෝධය. පටිච්චසමුප්පාද ධර්මයේ ඒක විග්‍රහ කරන අවස්ථාන් වල සඳහන් වෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා ආදී වශයෙන් දක්වලා ඊළඟට අවිද්‍යාවත් වේ අශේෂ විරාග නිරෝධා සංඛාරින් නිරෝධා ආදී වශයෙන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දෙකක් තියෙනවා. ඒකට අවිද්‍යාව ඇති තැනක අර උපාදානස්කන්ධ ගොඩ නැගෙන දුකක් ගොඩ නැගෙන ඒක නැtei කියලා කියන්නේත් නෑ. ඊළඟට අවිද්‍යාව නැති වෙනකොට ඒ නිරෝධය අවිද්‍යාව නැති වෙනකොට උපාදානස්කන්ධත් ගොඩ නැගෙන්නේ නෑ. දැන් මේ විද්‍යා දැක්ම ගැන මැජික් දර්ශනය ගැන කල්පනා කළොත් දැන් මෙතන ඉඳලා අපිට අර පටිච්චසමුප්පාදය ගැන එක්තරා ජඹුරු විග්‍රහයකට බහින්න පුළුවනි. මෙතෙක් මීට කලින් දේශනාවලදීත් අපේ නොයෙකුත් මේ නාට්‍ය සම්දර්ශන, සිනමා දර්ශන ආදී ආශ්‍රයෙන් මේ පටිච්චසමුප්පාදයේ එක්තරා ගැඹුරු කාරණයක් තේරුම් ගන්න උත්සාහ කළා. දැන් මේ මැජික් දර්ශන ඊටත් වඩා හොඳට මේ ඕපනංගල පෙන්වුම් කරනවා. අර සිනමා දර්ශන ආදීදී ඒ අන්ධකාරය, අවිද්‍යා අන්ධකාරය හැටියට අපි දැක්කේ ඒ අඳුරේ ඒ සිනමාවේ පේන දේවල් සත්‍ය හැටියට හැඟීම නිසා ඒ අනුව ඒ පුද්ගලයින් නොයෙකුත් විදිහේ මනෝභාවයන් ඇති කර ගන්න ආකාරය. දැන් මෙතන කෙනින්ම තිබෙන්නේ විද්‍යාව පිළිබඳ ප්‍රශ්නයක්. මෙතන හැබැයි වචනවල තිබෙන එක්තරා විදිහේ ශ්‍රේෂ්ඨාර්ථයක් මේ කාලේ ව්‍යවහාරයේ හැටියට මේ මෙතන දැන් මේ අපි යදුව විද්‍යාව කියන එක ඇත්ත වශයෙන් අවිද්‍යාවයි. දැන් මේක මහා පුදුම ගැටලුවක් මෙතන තිබෙන්නේ. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එක ආශ්‍රයෙන් මේක තෝරන්න ගත්තොත් මේ විද්‍යාව පිළිබඳ අවිද්‍යාව නිසා තමයි ඒක විද්‍යාවක් වන්නේ. විද්‍යාවේ විද්‍යාත්මකය රඳා පවතින්නේ ඒක පිළිබඳ අවිද්‍යාව ඇති තාක්කමන. මේ කියන විද්‍යාවේ විද්‍යාත්මකය තේරුම් ගත්තොත් ඒ කියන්නේ අවිද්‍යාව නැති වුණොත් එතන විද්‍යාවක් නැහැ. මේක පැටලවා ගන්න පුළුවන් නිසා අපි ඊට වඩා පහසුවෙන් කියමු. මේ විද්‍යාවේ එහෙම නැත්නම් මැජික් දර්ශනයේ ඒ පුද්ගලයා ඒ අර මැජික් දර්ශනයේ දක්වපු පුද්ගලයා උපකාර කරගත්තු අර රහසු උපකරණ ආදිය ඒවා සංස්කාර වුණා. ඒ සංස්කාර පිහිට කරගෙන තමයි අර නරමන්නන අර ප්‍රේක්ෂක ශාලාවේ හිටපු අය එයින් විද්‍යා දර්ශනයක් මවාගත්තා. විද්‍යා මැජික් දර්ශනයක් මවාගත්තා. එතකොට ඒ සංස්කාරයන් ඇති වුණේ නැහැ අර නුවණින් අර වේදිකාවේ කොනක සිට නරඹු පුද්ගලයා තුල. ඒක නිසා තමයි ඒ තැනත්තට මැජික් දර්ශනයක් එකේ මැජික් එකක් නොපෙනුනේ. ඒ විදිහටම තමයි දැන් විඥාණය. විඥාන මායාවේ යථා ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් යන්නේ පඤ්ඤාවෙන්. ඒක නිසා තමයි අර මජ්ක්‍ධිම නිකායේ මහා වේදාල සූත්‍රයේ විඥාන පඤ්ඤා කියන දෙකම, ඒ ධර්ම දෙකම එකිනෙක හා සම්බන්ධතාවක් ඇති ධර්ම හැටියට දක්වලා තියෙනවා. ඒවා එහෙම් පිටිම වෙන් කරලා දක්වන්නත් බැ. සංකප්ත නොවිසංසත්ත ඒවා සංසත්ත. නමුත් එක වෙනසක් තිබෙනවා. සංඥා භාවයේ තබ්බා විඥානං පරිඤ්ඤය. ඒ ධර්ම දෙක අතරින් ප්‍රඥාව වැඩි යුක්ත විඥානීය පිරිසිඳ දති යුක්ත. ප්‍රඥාව වැඩි වීමෙන් කරන්නේ විඥානීය පිරිසිඳ ගැනීමයි. විඥානීය පිරිසිඳ දැනගත්තාම විඥානීය දෙයක් නැහැ, හරියක් නැහැ, බොල් බව තේරෙනවා. අන්න ඒ වගේ දෙයක් මෙතෙන්දිත් අර නුවණින් බැලු පුද්ගලයාට සිද්ධ වුණේ අර ඒ බැලුව හොඳ වැඩි කම නිසාම අර මැජික් දර්ශනය සඳහා අර ඒව පෙන්වූ පුද්ගලයා පෙන්වූ ওই මැජික් කාර්යයන් උපකාර කරගත්තු ඒ උපකරණවල තියෙන සංස්කාර ස්වභාවයෙන්ම නැතිලා ගියා. එයින් අපිට පේනවා අවිද්‍යාව සංස්කාරයක් අතර තියෙන සම්බන්ධතාවය. ඒක නිසා තමයි අවිද්‍යාව මුලට දාලා තිබෙන්නේ. අනාවබෝධය නිසාමයි අර සංස්කාරයන් කියන ඒ නොසන්සුන් ඒව සංස්කාර ඒවායේ සංස්කාර කප්පිය රඳාපව තියෙන අවිද්‍යාවටයි. සංස්කාරවල යථා ස්වභාවය අවබෝධ වීම එතකොට විද්‍යාවයි. ඒ විද්‍යාව පාලනයත් එක්කම සංස්කාරවන්න ඊළඟට ඒවා සුද්ධ සංකාර වෙනවා. ඒක නිසා තමයි දරහතන් වහන්සේලාට රාජිමුත්ත තේරගතාවේ මේ අපි කලින් කරපු එක ගාථාවල සඳහන් වුණි. සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සම්පති. සුද්ධ සංස්කාර දැන් එක්තරා සීමිත අර්ථයකින් අපි මේ විද්‍යා දර්ශනය ගැන කල්පනා කතා කළොත් අපිට කියන්න පුළුවන් අර නුවණින් බැලු පුද්ගලයා තුළ ඒ විද්‍යාව පිළිබඳ ඒ විද්‍යාව පිළිබඳ මැජික් දැක්ම පිළිබඳ උපාදානස්කන්ධ ගොඩ නැගුණේ නැහැ. අර එහෙම නැති අර අනිත් මිත්‍රයා තුළයි මේ මැජික් දැක්ම පිළිබඳ පිටින්ම මැජික් ලෝකයක ඉඳලා එළියට ආවා වගේ අර ශාලාවෙන් පිටිකාවේ මැජික් භවයක් මවාගත්තා. මැජික් උපාදානස්කන්ධ ගොඩ නගාගත්තා. ඒ ඔක්කොම සිදු වුණේ අර සංස්කාරවල යථා ස්වභාවය තීරුම් නොගැනීම නිසා. එස්කොට මෙන්න මෙයින් අපිට තේරුම් ගන්න පුළුවන් විඥානයේ යථා ස්වභාවය යම් අවස්ථාවක අර ප්‍රඥාවෙන් පිරිසිදු දුටුවා නම් ඊ අවස්ථාවේ අර සංස්කාර නිකම්ම සංස්කාර වෙන සුද්ධ සංස්කාර වෙන අනාශ්‍රව ධර්ම ඒවායින් සංඛතයක් ගොඩ නැගෙන්නේ නැහැ, උපාදානස්කන්ධ ගොඩ නැගෙන්නේ නැහැ. භවයෙන් විදුන භවේ නොවේ ඉන්නේ, ලෝකේ ඉන්නා වගේ පේන නමුත් ලෝකේ නොවේ. අර ශාලාවේ හිටියා නමුත් ශාලාවෙමත් නෙවෙයි. ඔන්න විදි තත්ත්වය. එතකොට ඊළඟට අපිට අර තාදී කියන වචනේ ඔස්සේ තවදුරටත් අර කතතාව පටිච්චසමුප්පාද ධර්මයේ ගැන තවත් තේරුම් ගන්න උත්සාහ කරනවා නම් දැන් මෙතන කිව යුතුව තිබෙනවා අර සංවාදයෙන් අපිට හෙළි වෙනවා මේ කතාන්තරයේ තියෙන දෘෂ්ටි කෝණ දෙකක් පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඒ දෘෂ්ටි කෝණ දෙක අපිට පුළුවන් පටිච්චසමුප්පාද ආශ්‍රයෙන් තේරුම් ගන්නවා නම් පටිච්ච සමුප්පන්න ධර්මයක් කියලා ඔය අංග දෙක කොටස් දෙකක් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. සමහර සූත්‍රවල නිදාන සංයුත්තේම අපි ඒව කලින් උගුටා දැක්වුවා. පටිච්ච සමුප්පාදන්ති උපික්කවේ දේසිස්සාමි පටිච්ච සමුප්පන්නේච ධම්මේ. මම පටිච්ච සමුප්පාදියකුත් දේශනා කරනවා පටිච්ච සමුප්පන්න ධර්මයක් කියන එක. ඒ වගේම මේ වචන දෙකට සමාන්තරව යන තව පද දෙකක් සමහර විට යොදනවා. හේතු සුදිච්චෝති හේතු සමුප්පන්නේච ධම්මේ. දැන් ඔය ආර්ය ශ්‍රාවකය වෙන එකක් තබා සෝවන් ඵලයේ ලැබු පුද්ගලයා ගැන කරුණා සඳහන් වෙනවා. ඒ තැනැත්තා විසින් පටිච්චසමුප්පාදේ අර දෙයාකාරයෙන්ම තේරුම්ගෙන තිබෙනවා. හේතු සුදිච්චෝති හේතු සමුප්පන්නේච ධම්මේ. හේතුවක් දුටුව හේතු සමුප්පන්න ධර්මයෙන් දුටුව. ඒකම තමයි අප කලින් සාකච්ඡා කළ අර උපතිස්ස කෝලිත කථාන්තරේ ගිරද්ද සමාජ්‍ය පිළිබඳ කතාවේ අර අත්ජි ස්වාමීන් වහන්සේ ඒක ඒ ගිරද්ද සමාජ්‍යය දැකලා කලකිරීමක් ඇති කරගෙන අර ඊටපසුව අවස්ථාවක කලකිරීමක් ඇති වුණාට පස්සේ ඒකට සිත සූදානම් වෙලා තිබෙන අවස්ථාවේ අත්ජි ස්වාමීන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජකයාට ඒ ධම්මා හේතුප්පභවා තේ සංහේතුං කථාගතෝ ආව තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියලා කියනකොට මුළු මහත් සංසාර ගැටලුවේ මේ මැජික් දැක්මේ රහස එලි කරගත්තා උපතිස්ස ස්වාමීන් වහන්සේ. උපතිස්ස පරිත්‍රාණික පසු සාරිපුත් ස්වාමීන් වහන්සේ අර මුල් පද දෙකෙන් යේ ධම්මා හේතුප්පභවා තේ සං හේතු තථාගතෝ ඒ ප්‍රඥාව අධික නිසා තේරුම් ගත්ත එක පාතම යන්කින්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං සමුදේ ටික කිව්වහම ඒකෙන්ම තේරුම් ගත්තා යන්කින්ච සමුදේ ධම්මං යමක් හටගන්න ස්වභාවය නම් ඒත් නිරුද්ධ වෙන ස්වභාවයයි කියලා. එතකොට ඒ පද හතර මහලයි ඊළඟට කෝලිත ඒ බ්‍රාහ්මණ පරිත්‍රාජකයා සුවාන් ඵලයට පැමිණි කොහොම නමුත් අපිට පේනවා මෙතන හේතු කියලා කියන්නේ. එතකොට මේ ධාතාව নানা ආකාරයෙන් තෝරනවා. නමුත් අත්‍ය වශයෙන් මෙතන ගන්න තියෙන්නේ හේතු කියලා කියන්නේ ඒ පටිච්චසමුප්පාද ධර්මතාවයි. බොහෝ විට පටිච්චසමුප්පාදයේ කුමක්ද කියලා අහුවාම අර අංග 12 අනුලෝම ප්‍රතිලෝම වශයෙන් කටපාඩමින් කියනවා මිසක් අර මුලින් තිබෙන ඊටමත්ම වැදගත් කොටස අස්මින් සති ඉදං හෝති මසුපාදා ඉදං උප්පජ්ජති අස්මින් අසති ඉදං නහෝති විමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන පටිච්ච සමුප්පාද ධර්මය අමතක කරනවා. ඒක තමයි පටිච්ච සමුප්පාද න්‍යාය. ඒ පටිච්ච සමුප්පාද දේශනාවේ හරේක ඒකයි අර ගාථාවේ සඳහන් වන්නේ. එහෙම නැතුව අර යේ ධම්මා හේතුප්පවාදීන් ඒ අවිජ්ජාව නෙවෙයි එතන කියන්නේ. ඒක ඉතාම ගැඹුරු කාරණයක්. මක්නිසාද අර අංග 12ම පටිච්ච සමුප්පන්නයි. 11ක් නෙවෙයි අංග 12ම පටිච්ච සමුප්පන්නයි. අවිද්‍යාවත් ආශ්‍රය වෙන නිසා ආසව සමුදය ආවිද්‍යාව සමුදය අවිද්‍යාව සමුදය ආසව සමුදය එතන ඉතාම ගැටලු තන. නමුත් ඒ අංග 12ම පටිච්ච සමුප්පන්නයි. එතකොට මෙතන ධර්මතාවයි අර අස්මින් සති ඉදං හෝති කියන ඒ ප්‍රකාශනයේ කියවෙන්නේ. එතකොට පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්නකොට දැන් බහුධාතුක සූත්‍ර ආදී මේ මජ්ක්‍ධිම නිකායේ බහුධාතුක සූත්‍ර ආදී තැන්වල පටිච්චසමුප්පාදය ගැන ප්‍රකාශ කරනකොට අර පළමුවෙන් ඉදිරිපත් කරන්නේ අර අස්මින් සති ඉදං හෝති කියන ධර්ම න්‍යායයයි. ඊළඟට ඒක සම්බන්ධ කරන්නේ ද්වාදසංගයත් එක්ක යදිදා එනම් කියලා. ඒ එනම් කියන එකෙන් තේරෙනවා එතකොට අර නිදර්ශනයි. පසුව කිව්ව අංග 12 නිදර්ශන පමණයි. ඒක පටිච්චසමුප්පන්න ධර්ම. ඒව නෙවෙයි හේතු. ඒව හේතු සමුප්පන්න ධර්ම. හේතුව අස්මින් සති ඉදං හෝති මස්සුප්පාදායි ඉදං උප්පජ්ජති අස්මින් අසති ඉදං හෝති මස්ස නිරෝධායි ඉදං නිරුජ්ජති. අනුනේ ධර්මතාවයි ඒ සත්‍යතාවයි අර තථාගතයන් වහන්සේ තේරුම් ගත්තෙත් අර නුවණැසින් බැලූ පුද්ගලයා අර ප්‍රේක්ෂකාගාරයේ දිහා බලලා අනුකම්පාවක් ඇති වුණ අවස්ථාවේ ඒ පුද්ගලයාට ඇති වුණ තේ විදිය අවබෝධයක්. මමත් මේ විදිය තැනක හිටිය කාලයක් මේ විදිය මෝඩකම් කළා නේද කියලා අර අවිද්‍යාව නිසා මෙන්න මෙහෙම ධර්ම පරම්පරාවක් ඇති වෙනවා. උපාදානස්කන්ධ ගොඩක් ඇති වෙනවා. අවිද්‍යාව නැති වුණාම ඒව නැහැ. එතකොට ඔන්න නිරෝධය දැකීමෙන් මේ සම්පූර්ණ වෙන සිද්ධ වුණේ. නිරෝධය දැකීමෙන් අර තේරුම් ගන්නවා මේ ලෝකයා සත්‍ය හැටියට ඒකාන්ත සත්‍ය හැටියට සදාකාලික නිත්‍ය හැටියට සැලකෙන හැම දෙයක්ම
මේවා සිතෙන්ම ඇති වුණු දේවල් මනෝපුබ්බංගමා ධම්මා වගේ මේවායේ නිරෝධය කුත් වෙනවා. මේවා මෙතනම නිරුද්ධ වෙනවා. මේ සලආයතනේ නිරුද්ධ කරගන්න පුළුවන්. එතකොට මේ සලආයතනයන්ගේ ඇතිවීම කියලා එක සමහර විට ඔය පටිච්චසමුප්පාදයේ වුණකොට අර මෞකුස පිළිබඳව සම්බන්ධ කරගෙන තෝරන්නේ. නාම රූප සලආයතන ඔය තෝරන්නේ පිටින්ම මේ ද්‍රව්‍ය භෞතික කථාන්තරයක් ආශ්‍රයෙන්. නමුත් මෙතන මේ සලආයතනේ හට ගැනීම දුප්‍රිය බුදුරජාණන් වහන්සේ විදිහේ ඒ මෞකුසට හිත ඇරලා නෙවෙයි. එහෙම නැත්නම් ඊයේ මේ දරුවපු පිළිබඳ කාරණයක් නෝවේ මෙතන. මේ සලආයතනයන් ඇති වෙන ආකාරය ප්‍රඥාවෙන් දුක්වා ඒ අර චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥානං ආදී වශයෙන් මේ ගැතු කාරණේ අනුව මේ සලආයතනයන් එළියටම හට ගන්නවා. ඒවායේ නිරෝධය කුත් තිබෙනවා, හට ගන්නා ස්වභාවයක් තිබෙනවා. අර මැජික් දර්ශනය වගේම දෙයක් මේ මුළු මහත් ලෝකයේම තිබෙන දේවල්. ඔන්න ඉතින් ඒ කාරණේ තමයි. එතකොට අර යේ ධම්මා හේතුප්පභා එයින් අපිට පේනවා පටිච්චසමුප්පාද ධර්ම හරි ආකාර කෙන්නු විස්තර කරනවා නම් අපි ඉස්සෙල්ල දක්වන්න ඕන අර අස්මින් සති ධම් හෝති කියන ධර්ම න්‍යාය. මේවා පටිච්චසමුප්පාදයටන. දැන් මෙතන මේ තිබෙන අවුල ප්‍රශ්ෙන් කියනවා නම් දැන් බුදුරජාණන් වහන්සේ අත දික් කළා අන්න කැලයක් කියලා දැක්වුවාම යම් කිසි කෙනෙක් ඒක එක දහක් අල්ලගෙන මෙන්න මේකද කැලේ කියලා මේකයි කැලේ කියලා තේරුම් ගන්නවා වගේ, එහෙමත් නැත්නම් මේ කැලේ තියෙන ගස් ටික ගාන කරලා ඔන්න මං කැලේ දැක්කා කියලා හිතා ගන්නවා වගේ දෙයක් මේ පටිච්චසමුප්පාදේ අංග 12 කටපාඩම් කර ගැනීමෙන් පටිච්චසමුප්පාදේ තේරුම් ගන්න උත්සාහගත ගැනීම. නමුත් මෙතන ඉතාමත්ම ගැඹුරු කාරණිය තමයි මෙන්න මේ පටිච්චසමුප්පාදේ කියන්නේ මේ ධර්මතාව. අස්මින් සති ඉදං හෝති ඉමස්සු උප්පාදා ඉදං උප්පජ්ජති. අස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. දැන් මේ දෙක අතර සම්බන්ධය ගැන අපි තව ටිකක් කල්පනා කරලා බලමු. පටිච්චසමුප්පාදයක් පටිච්චසමුප්පන්න ධර්මයක්. සාමාන්‍ය ලෝකයා අර පටිච්චසමුප්පන්න ධර්ම ඒව පටිච්චසමුප්පන්න බවවත් දන්නේ නැහැ. ඒ ධර්ම තුලයි ඉතිරින්නේ. ඒකයි සංසාරය. පටිච්චසමුප්පාද ධර්මතාව දුටු පුද්ගලයා තේරුම් ගන්නවා අවිජ්ජාය සති සංඛාරවං. අවිජ්ජාව ඇති කල්හිම සංස්කාරයෝ වෙත්. එතකොට අවිද්‍යාව අල්ලගන්නේ කියලා සංස්කාර අල්ලගන්නේ නැහැ. ඇත්ත වශයෙන් කියනවා නම් පටිච්චසමුප්පාද ධර්මයෙන් සිට පැවැත්වීම පටිච්චසමුප්පන්න ධර්මයන්ගේ ග්‍රහණී නිදීනේ මඟ. කිව්වේ අර අංග 12. අංග 12 ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අනිත්‍යං සංඛතං පටිච්චසමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියලා. අවිද්‍යාවත් හයිතෝ. අවිද්‍යාවත් ඇතුළු මුළු අංග 12ම එක එක අංගයක් ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ එහෙම එකක්ම අනිත්‍යයි සංඛතයි පටිච්චසමුප්පන්නයි ඒ වගේම කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. ඒවා අනිත්‍යයි සංඛතයි ඒවා හදලා මවාගත්තු දේවල් වගේ කියන එකයි සංඛතං කියන එක හැම වෙලෙන්නේ. ඒ අකෘත්‍රිම ස්වභාවයක් තිබෙනවා කියන එකයි සංඛතං. ස්වභාවික නෙවෙයි සදා නෙවෙයි සංඛතං. අනිත්‍යයි සංඛතයි පටිච්චසමුප්පන්නයි හේතුපත්‍යයන් නිසා ඇති වුණා. පරිශේ නිසා ඇති වුණා සත්‍ය. ඊළඟට පටිච්චසමුප්පන්න කය ධම්ම. ඒ වගේම ඒවා ක්ෂය වෙලා යනවා. කය ධම්ම යෙවි යනවා. නැකී යනවා. විරාග ධම්ම නැකී යනවා. නිරෝධ ධම්ම නැති වෙලා යනවා. ඔන්නෙන් ස්වභාවයක් තිබෙනවා. මේ අවිද්‍යාවත් සහිත මේ අංග දෙකෙන් මේ විදිහේ නැකී යන ස්වභාවය තිබෙනවා කියලා ප්‍රකාශ කළා. මේක අවබෝධ කරගන්න සත්‍යච්චකට නම් කරගන්න නම් අර පටිච්චසමුප්පන්න සම්බ්‍රාණ තියෙන්නේ පටිච්චසමුප්පාදයයි. මේ දෙක අතරේ මේක මහ පුදුම කාරණයක්. අර කැලේ ගැන කිව්ව කාරණේ වගේ. කැලේ කියලා බුදුරජාණන් වහන්සේ එතන ඉඳලා අත දික් කළ පෙන්නේ ඒ දස් බදා ගන්න නෙවෙයි, ඒ දස් ගණන් කර ගන්න නෙවෙයි. මෙතන ඉඳලා බලන්න ඕනේ ඒක. බැලුවම මධ්‍යස්ත බැල්මකින් බැලුවොත් ඒ දස් විතරක් නෙවෙයි, දස් අතර පරතරයක්. ඒකත් අහු වෙනවා කැලේට. එක බැල්මටම අහු වෙනවා. අන්නේ මේ දෙයක් මෙතන. එතකොට දැන් අපි මෙතනින් තේරුම් කරන්නේ අර අංග 12 මේ පටිච්චසමුප්පාදයේ තේරුම් ගැනීමට නම් ඒක ප්‍රායෝගික වශයෙන් අපේ ජීවිතේ ලංකර ගැනීමට නම් අර යුගලංගල වශයෙන් අරගෙන මේ පටිච්චසමුප්පාද ධර්ම දෙකක් අතර තිබෙන අර ධර්මතාවයේ හිත රඳවා ගන්න උත්සාහ කරනවා. ඒක ඉතාම අමාරු දෙයක්. මක් නිසාද ලෝකයා ද්වේෂාවට යට වෙලා ඉන්නේ? එක මේක මත අල්ල ගන්නවා, එක ඒක අල්ල ගන්නවා. ඔන්න ඒ විදිහේ අර මේව ඉද නම් පුරන් න උග්‍ර මන්තරේ කියලා කියන ඒ රහතන් වහන්සේගේ සිටිය තත්වය ලෝකයාට ගන්න අමාරු. සාමාන්‍ය ලෝකයා ජීවත් වෙන්නේ එක්ක මේ කාල්ල ගන්නවා එක්ක ඒ කාල්ල ගන්නවා එක්ක අවිජ්ජාව අල්ල ගන්නවා එක්ක සංස්කාර අල්ල ගන්නවා දැන් මෙතන ඉදිකම නැහැ අර අර දෙක අතර සම්බන්ධය සිත පවත්වන අවස්ථාවේදී අවිජ්ජාවෙත් తాවකාලික පදංග වශයෙන් හෝ මිදුන සංස්කාරයන්ගේ මොහොන ස්වභාවයෙන් తాවකාලික හෝ මිදුන අපි හිතමු දැන් මේ මැජික් දර්ශනය ආශ්‍රයෙන්ම ඒ මැජික් දර්ශනය පෙන්වුම් කරන පෙන්වන කරත්තා ඒ යම්කිසි මහා ප්‍රාතිහාර්ය වගේ කලින් හිතු දෙයක් කරනවා ඒ කරන අර කෙරීමට උපකාර කරගන්න ඒ දේවල් දැන් පේනවා අර ව්‍යාජ උපකරණ හොරනින් හොරබොත්තම් පේනවා එතකොට යම්කිසි කෙනෙක් මේ අවස්ථාවේ කල්පනා කරනවා නම් මෙන්න මේ මේවා නිසායි මේවායි මේ සංස්කාර ස්වභාවයක් තිබෙන්නේ කියලා එතකොට ඒ කොමනකම අර සංස්කාර දෙවිවල්ල ගන්නෙත් නේ ඊළඟට අවිද්‍යාවත් ඒ කොමනකම කිවිද යනවා ඔන්න ඒ විදිහට අර එක එක අංග දෙවි යන්නේ කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං එතකොට අවිද්‍යාව ඇති කලහිම සංස්කාරයෝ වෙත් සංස්කාරවල සංස්කාර ස්වභාවය තිබෙන්නේ අවිද්‍යාව ඇති තාක් පමණයි අවිද්‍යාව නැට ගැනීමෙන් සංස්කාරය තියෙනවා අවිද්‍යාව නැති කලහි සංස්කාරයන් සංස්කාරවල සංස්කාර tattve නැත අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති වුණාම සංස්කාරයක් නැත කියලා ඔන්න එතකොට ඒ අංග දෙක ඒ විදිහටම තමයි ඊළඟට අපි මේ ටිකක් දුරක් මේක තේරුම් යනකම් විස්තර කරන්න බලමු ඊළඟට අපි ගන්න සංස්කාර සහ විඥාන සංඛාර පත්‍ය විඥාන සාමාන්‍යයෙන් ලෝකයා විඥානයේ ඒක ඝන ඒකීය දෙයක් හැටියටයි සැලකන්නේ ආත්මය හැටියටයි සැලකන්නේ අනිත් හැම එකක්ම අල්ලගන්න බැරුණාම විඥානය අල්ලගන්නවා ඇසට නොපෙනෙන දෙයක් නිසා මේක තමයි ආත්මය කියලා එතකොට යම් කිසි කෙනෙක් කල්පනා කරන හැම මොහොතකම අවදිව සිටිනවනම් මේ සංස්කාර නිසායි මේ විඥානය තියෙන්නේ මේ සංස්කාර හැටගෙනුත් එක්කම මේ විඥානය හැටගත්ත ඒකට අදාළ සත්‍යං වගේ කියන ඒ එක් එක් කාරණේ හා සම්බන්ධ චක්කුඤ්ඤ කටිච්ච රූපේද චක්කු විඥාන මේ චක්කු විඥානය හැටගත්තේ අසත් රූපයක් නිසා මේ සද්ද විඥානය හැටගත්තේ මේ කණින් විතරක් නෙවෙයි සද්ද වලින් විතරක් නෙවෙයි වෙන අමුතුෙන් දෙකුත් නෙවෙයි අසත් කණ සද්දයක් දෙකම සම්බන්ධ වෙලයි කියලා මේ විදිහට අර සංස්කාර උදයි මේ විඥානයේ තියෙන කියලා කල්පනා කරනකොට විඥානයේ ඒක ධන ස්වභාවය ගැන ඒ අවබෝධය ඒක නැති වෙලා යනවා විඥානයේ මැකෙන්නේ වැටිලා යන පටන් ගන්නවා කය ධම්මං වය ධම්මං විරාග ධම්මං ඒ ගැන කලකිරීම නැති වෙනවා නිරෝධ ධම්මං යම් කිසි අවස්ථාවක සම්පූර්ණ නිරෝධය වෙන්නේ ඒ විදිහට සංස්කාර උදයි විඥානයේ තිබේ ඒ වගේම තමයි විඥානයේ උදයි නාම රූපය තියෙන්නේ මේක නාම රූපයක් කියලා ලෝකයා හිතන්නේවත් නැහැ අපි අර නාම රූපය ගැන කලින් විග්‍රහ කරලා තියෙනවා අර නාම මාත්‍ර රූපය පුත් රූප ස්වરૂපය පුත් කියලා වාදී වශයෙන් මේ දෙක එක අතර ඒකට එකක් සම්බන්ධයි ඊළඟට ඒ දෙකම අන්තෝජතා බහිජතා තත්ත්වයේ ඒ දෙකම විඥානයේ පිළිබිඹු වෙන එකක් පමණයි අර බල්ලගේ උපමාවෙන් ඒ දණ්ඩ උඩ බල්ලගේ උපමාවෙන් එහෙම අපි දැක්කුවා ඒ කියන්නේ අර කල්පනා කරනවා නම් මේ නාම රූපය මේ ලෝකයා සත්‍ය හැටියට මම ආයනය කරන නාම රූපය මේක මේ විඥානයේ පිළිබිඹුවක් පමණයි විඥානයේ පිළිබිඹු වෙන දෙයක් පමණයි කියලා කියනකොට විඥානය අල්ලගන්නෙත් නෑ නාම රූපය අල්ලගන්නෙත් නෑ තවත් ටිකක් එහාට අපි බලමු සලආයතනය මේ සලආයතනය මේ නාම රූපය නිසා තියෙන්නේ නාම රූපයට සීමිත වූ දෙයක් මේ සලආයතනය කියලා නාම රූපය අතීතාක් සලආයතනය තිබෙනවා නාම රූපය නැති වෙනකොට සලආයතනය නැහැ කියලා ඒ අවබෝධයේ සිට රඳව ගන්නවනේ ඒ පටිච්චසමුප්පාද ධර්මයේ සිට අඳා ගන්නවනේ අර පටිච්චසමුප්පන්න ධර්මයන් දෙවි ගන්න පටන් ගන්නවා ඒ වගේම තමයි ඊළඟට සලආයතනය නිසා මේ ස්පර්ශය නැති වෙන්නේ හත්ත තියෙන එක සාමාන්‍යයෙන් ස්පර්ශය තලෝකියා යති වෙනවා නමුත් මේ ස්පර්ශය එන අවස්ථාවට කද්දන් අර නන්දකෝවාදී සූත්‍ර ආදී සූත්‍ර වලයි තම වටිනා සූත්‍ර තිබෙනවා කද්දන් කද්දන් භන්තේ පත්‍යං කටිච්ච සද්ධා කද්ධා වේදනා උප්පජ්ජಂತಿ කද්දස්ස කද්දස්ස පත්‍යස්ස නිරෝධා නිරෝධා සද්ධා කද්ධා වේදනා නිරුද්ධಂತಿ මේ එක එකක් සූත්‍ර රාශියක් පවලම් වෙන නිසා අපි ඒක දිගින් දිගට විස්තර කරන්නේ නදීම් සංගිය නන්දකෝවා සූත්‍රය එහෙම සඳහන් වෙනවා මේ පත්‍යං නිසා මේ වේදනාවක් නැති වෙනවා එහෙම නැත්නම් දැන් මේ මෙතන කියවෙනවා මේ ස්පර්ශය මේ සලආයතන නිසායි මේ ස්පර්ශයන් නැති වෙන්නේ කියලා කියනකොට අර ස්පර්ශය පිළිබඳව මේ මෝහණය එයින් ඉවත් කර ගැනීමට උපකාර වෙනවා සලආයතනේ උඩතොට නැඟුණු දෙයක් ඊකට සීමා වුණු දෙයක් සලආයතන නැති වෙනකොට ඒකත් නැහැ ඊළඟට ඒ වගේම තමයි වේදනාව වේදනාව මේ ස්පර්ශය නිසායි කියලා අර වේදනාවට හේතුව කෙරෙහි හිත යොදවනකොට ඒ ස්පර්ශය පිළිබඳවත් නොඇල්මෙනවා වේදනාව පිළිබඳවත් නොඇල්මෙනවා. ඔන්නෝ මේ විදිහ ධර්මතාවක් මෙතන මේ තවදුරටත් මේ කියන දිගට කියන්නේ නැහැ. නමුත් දැන් සාහෙන ප්‍රමණ කාරණේ පැහැදිලි වෙනවා කියලා හිතනවා. ඔය අනිම තමයි ජාති ජරා මරණ කියන දෙකෙත් පිළිබඳව කාරණේ අවසාන වශයෙන් කියනවා. එහෙම නැත්නම් අපි තව ටික ඕනනම් ගන්නු මේ වේදනාව ඊළඟට තණ්හා උපාදාන උපාදානය නිසා මේ භවය පවතින්නේ කියලා යම් කෙනෙක් කල්පනා කරනවා නම් අර භවය දැඩි කොට ගන්නෙ නෑ. මේ පවන්ගත අල්ලගෙන සිටින නිසා තමයි මම මේ දැන් දේශකෙක් හැටියට සාමාන්‍යයෙන් මේ දේශනාව නැහුණත් කෙනෙක් සමහර විට හිතාගන්නේ උපාදානපත්‍ය භව මත මේ ධර්ම දේශකත්වයේ ලැබිලා තිබෙන්නේ මේක මේ අමුතුන් හිමු දෙයක් නෙවෙයි මේ පවන්ගත බාහිර වශයෙන් සැලකුණාම පවන්ගත අල්ලගෙන ඉන්න කෙනෙක් හිතාගන්නවා මේක ඉදිරියට තියාගෙනනකොට දේශනා කරනවා කියලා මගේ ධර්ම දේශක භවය එතන උපාදානපත්‍ය භව මේ හිතා දීසි තේරුමකින් ඒ කියුවේ ඊළඟට භවපත්‍ය ජාති ඒ විදිහ යම් කිසි භවයක් ප්‍රයත්නක් ඇති කරගත්තනම් අර විඥාදක්ම අවස්ථාවේ අර නරමන්න අමුතු මැජික් ලෝකයක හිටියේ ඒ මැජික් ලෝකයේ ඇති වුණේ අර ඒවා මැජික් ඒවා උපාදාන කරගත්තා ඊළඟට ඒ භවයේ එදී එළියට ආවම සමහර විට ටිකක් කනගාටු වගේ හිතෙනවා අනේ කදිම මැජික් දැක්ම ඉවර වුණා නේද කියලා අන්න ඒ වගේ දෙයක් තමයි මේ භවය කෙනෙක් මවා හිතා ගන්නවා අර කොට බිත්තියකින් මෙහා ඉඳගෙන ඉන්න කෙනෙකුට එහා පැත්තට පෙනෙන්නේ නැති වගේ මේ එක් එක් භවය කියලා අපි ගන්න උත්පත්තිය අපේ මෞපියන් කියලා අපේ මෞපියන්ට සීමා වුණු ඒ එක කෙලවරකුයි අපි මේ ජාති කියලා ගන්න උත්පත්තිය කියලා ගන්න ඊළඟට මේ ශරීරයේ කෙලවර තමයි අපි මරණය කියලා ගන්න මේ අනිභවය කියලා ගන්න හරියට අර කොට කිත්තියකින් මෙහා ඉඳගත්තු වගේ තත්ත්වයක් තිබෙන්නේ මේ සංස්කාර සංකතියක් කියන අවබෝධය නැහැ. එතකොට මේ භවයේ මවාගත්තු එක කෘත්‍රිම දෙයක් මේක ඒ භවයේ උදායේ ಜಾති කියන සංකල්පයේ තියෙන මේ අනේකකම ಜಾති කියලා එතකොට උපත කියලා කියන්නේ දැන් සමහර විට සාහෘදයෙන් ගන්නවා ඉතාමත්ම කර්මෙච්ච බඩුවක් හොඳට සායම් දාලා කියන නිසා අපි හිතා ගන්න අලුත් දෙයක් කියලා gedara ගෙනියනවා එනිකටත් හින්දා මේක ක්‍රියාවිරහිත වෙන එක බිඳිලා යනවා මේ අලුත් පිටම ගත්තු බඩුව ಜಾති අකිතාදර අර්ථ ගත්තම මට මේක උපන්නේ අර මැනික උපන්නා වගේ මට මේක උපන්නේ මේ ඉදයි මේක අලුත් පිටමයි තාම තියෙන්නේ ඒක නිසා මේක දිහා බලාපොරොත්තු නැති විදිහට ඉතින් ජරා මරණ ශෝක පරිදේව මේ ඔක්කොම එතකොට මේ විදිහ මේ අපිට ගන්න පුළුවන් ওই විදිහට අංග යුගල වශයෙන් අරගෙන ඒ යුගල අතර පවතින මේ ධර්මතාව දැකීමයි පටිච්චසමුප්පාදයේ දැකීම අංග 12 කටපාඩම් කරගෙන අනුලෝම පටිලෝම වශයෙන් කීම නොවේ. එතකොට මේ විදිහට කල්පනා කරනකොට මුදන් මෙතන අනුලෝම පටිලෝම කාරණේ තිතාමත් වේදගත්ය එයින් පෙනෙනවා මේවා හටගන්න නිසාමයි මේවා නැතිවීමක් තිබෙන්නේ. යංකින්චි සමුදය ධම්මං සබ්බංකං නිරෝධ ධම්මං ගමක් හටගන්න ස්වභාවය තිබෙනවා නම් ඒ කාන්තෙන් මේ නිරුද්ධ වෙන්නත් ඕන. ඒ වගේම මේ සමුදය පක්ෂයක් නිරෝධ පක්ෂයක්. ඉතින් අර රහතන් වහන්සේ වෙනස කියන්නේ සම්පූර්ණයෙන්ම මේක ආශ්‍රවයන්ට යටත් නොවන තත්වයකින්ම සීනාශ්‍රව වශයෙන්ම මේ නිරෝධය දුටුවා. සාමාන්‍යයෙන් මෙතන කවදුරටත් අපිට යන්න පුළුවන් පටිච්චසමුප්පාදයේ ගැන කාරණිය අර අවිද්‍යාව මොහොත දාලා තිබෙන්නේ මක් නිසාද? එය නිත්‍ය නිසාවත් ඒක අහේතුක නිසාවත් නොවේ. ගැඹුරුම ප්‍රශ්නය සතරින් මිදීම ගැඹුරුම ප්‍රශ්නය තිබෙන්නේ ආශ්‍රය කියන වචනය තුලයි. ආශ්‍රය වෙන සමහර විට හතරක් හැටියට දක්වන තාමාසෝ භවාසෝ අවිද්‍යාවසෝ දිඨාසෝ කියන දිඨාසෝ අවිද්‍යාවසෝ නමුත් බොහෝ තැන්වල ඔය අරහත්ය පිළිබඳව සඳහන් වෙන තැන්වල කාමාසෝපි චිත්තං විමුක්ති භවසෝපි චිත්තං විමුක්ති අවිජ්ජාසෝපි චිත්තං විමුක්ති තුනක් හැටියට දක්වනවා. මග්නිකාද අවිජ්ජා කියන එක තමයි අල්ලන්න පුළුවන් දික්ටි කියන එකත් ඒක නිසා. එතකොට කාම මේ ආශ්‍රය කියන එකත් තේරුම් ගන්න පුළුවන්. දැන් ලෝකේ ආශ්‍රය කියන වචනයට තියෙන අර්ථයට බොහෝ දුරට සමානයි මේක. සාංශාරික පුරුදු ප්‍රවාහය මේවට පෙළඹිය යන ස්වභාවයක් තිබෙනවා මේ ආශ්‍රය ධර්මවල දරාගෙන යන ස්වභාවයක් තිබෙනවා. එතකොට මෙන්න මේ ආශ්‍රයයන් දැන් ලෝකයාගේ සංසාරික තත්ත්වය තුළ කාමයන් මවා ගන්න භවයක් මවා ගන්න ස්වභාවයක් තිබෙනවා. ඒක තමයි මේ කාමාසව කාමයන්ට ඇදී යන ස්වභාවය. භවයක් මවා ගන්න ආලයාරාම ආලේරත භවාරාම භවරත භවසම්මුත්තා ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඒ විදිහට ඒ භවයක් මවා ගන්න ස්වභාවයම තිබෙනවා. ඒ වගේම අවිජ්ජාසව කියන එක ඒක සමහර විට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මත් නිසා අවිජ්ජා කියලා මේ වෙනම අංගයක් හැටියටත් තියෙනවා ඒ තමයි ආශ්‍රව හැටියටත් තියෙනවා අවිජ්ජාවත් එක්ක ලකුරුද්ද බොහෝ විට සංසාරගත සත්වයාගේ තිබෙනවා අඳුරක පියකමකුත් ආලෝකයට අප්‍රිය කරන ස්වභාවිකයි ආලෝකයට අසවස්සා ගන්න ස්වභාවයක් ලෝකයා තුල තිබෙනවා පහසුවෙන් අමතක කරන ස්වභාවයක් ලෝකයා තුල තිබෙනවා එහෙම අමතක කරලා තමයි මේ භවයේ පරිකරන්නේ අනන්ත කාලයක් අන්නේකම තමයි මේ අවිජ්ජාසනේ ඒ අවිජ්ජා ඒ ආශ්‍රය කොයිතරම් බල සම්පන්නද කියතොත් මහා තීක්ෂණ ප්‍රඥාවෙන් තකව එක සැරේකද අරහත් වෙන්න ධර්ම tattve හතර සැරයක් කරකැවෙන්න ඕන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා ඒ ඒ ආශ්‍රය ගොඩක් කැපීමේ අමාරුකම පෙන්වන්න තමයි අර හත සෝවාන් පුද්ගලයා පිළිබඳව හත් සැරයක් කියලා ඊට සකදාගාමි එක් සැරයක් ආදී වශයෙන් ඒ ව්‍යවහාරය පවා තියෙනවා එතකොට මේ ආශ්‍රයෙන් කතා හැරීමමගත් මේකමයි මේ පටිච්චසමුප්පාද ධර්මයමයි මේකම සමහර විට දක්වනවා මේ මේකම ප්‍රතිපදාවයි මක්නිසාද ප්‍රතිපදාව කියන රංග දෙලහ කටපාඩම් කිරීම නොවේ අර පටිච්චසමුප්පාද ධර්මතාවයේ හිත පැවැත්වීම අස්මින් සති දං හෝති මසුප්පාදයි දං උත්පජ්ජති අස්මින් අසති දං නොහෝති මස නිරෝධාය දං නිරුද්ධති ඒ දිනු කර ඒ තාමත්ම අමාරු වැඩක් ඒක එහෙම හිතරඳවා ගැනීම විස්තර යනවා එක්ක විහාය කාල්ල ගන්න එක්ක මෙහාය කාල්ල ගන්න දෝතාවී ලෝකයා බොහෝ කාලයක් ජීවත් වෙන්නේ මේ මැදවත් නොරඳී සිටින සත්‍යයක විරහතන් වහන්සේ ලබා ගන්න ඒක තමයි බාහ්‍ය සූත්‍රයේ නියවිත නහුරං නබු නෝ නෝභිමන්තරේ කියලා ප්‍රකාශ කරලා තිබෙනවා යතෝ කුත්වා යතෝ සංභාය නතේන සතෝ සංභාය නතත් යතෝ සංභාය නතත් සතෝ සංභාය නේවයිද නහුරං නෝභිමන්තරේ අර එකක් පිළිබඳවත් මඤ්ඤණාවන් කරන්නේ නැත්නම් ඒක සංකල්පයක් තුලවත් ලැබගන්නේ නැහැ ඒක ඇතුල් වෙන්නේ නැහැ ඒක ඇතුල් වෙන්නේ නැත්නම් ඔබ මෙතනත් නොවේ එතනත් නොවේ ඒ දෙක අතරත් නොවේ එක යම දුකේ කෙලවරක් ඒකට පරිසම්පාද ධර්ම හරියාකාර අවබෝධ කරගත් පුද්ගලයා අවිද්‍යාව දැනින්නෙත් නෑ සංස්කාරවල දැනින්නෙත් නෑ ඒ දෙක අතර සම්බන්ධතාවය දැකීම නිසා සංස්කාරවල දැනින්නෙත් නෑ විඥානයේ දැනින්නෙත් නෑ ඒ දෙක අතර සම්බන්ධතාවය දැකීම නිසා සමුදේ වයිනශි ඔන්න ඒ විදිහට තත්ත්වයකයි තිබෙන්නේ මෙන්න මේ දර්ශනය පිට කරගෙන තමයි අර සතහාගතයන් මාංශේ පාදී ගුණය දිනු කරගත්තේ අප්‍රලිත තාමත්ම උත්තරීතර ප්‍රණීත වූ තාදී බව නොදත්කම නිසා වෙන අර සංජේ බේලාටි පුත්තගේ වගේ අර ඇඟ බේරාගෙන ප්‍රතිපත්තියක් නිසා කරන මධ්‍යස්ථ දෙයක් නොවේ මෙතන බුදුරජාණන් වහන්සේ අර මේ සත්‍ය ගියා හෝ බොරිය කියා හෝ මත කියන්නේ ප්‍රකාශ නොකරන්නේ ප්‍රතිසාර දකින්නවා අවිද්‍යාව ඇති කල්ලි මේවා සත්‍යයි අවිද්‍යාව ඇති තාක් සලායතනිය සත්‍යයි සලායතනිය සත්‍ය හැටියට ලෝකයට පෙන්වනවා අවිද්‍යාව නැති වුණාම තමයි නිරෝධිය දුටු පුද්ගලයාටයි සලායතනිය බොරු දෙයක් කියලා විද්‍යාවක් මේ විඥානයේ මායාවක් හැටියට වැටහෙන්නේ අන්‍ය අවබෝධී පිච්චි පුද්ගලයා අරක ඒකාන්ත සත්‍ය හැටියට ගන්නෙ නැහැ ඒ වගේම ඒව සත්‍ය කියලා කියන පුද්ගලයන් පිළිබඳවත් දැඩිව ගන්නෙ නැහැ මක්නිසාදර වැඩි හිටිය කුඩාදරුව පුබසන් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නා වගේ ඒ වගේ එක්තරා විදිහක සාහනශීලීත්වයක් බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයෙන් ප්‍රකාශ කරනවා සත්‍ය tattya සමාහ දුක්වා දැන් මෙතන ඊළඟට අපිට තේරුම් ගන්න පුළුවනි අර අපි කල්මෙත් සඳහන් කළා පත්‍යේක සත්‍යේසු පුතු නිවිත්තා පත්‍යේක සත්‍යේසු පුතු නිවිත්තා සාමාන්‍ය දෘෂ්ටිගතිකෙන් ලෝකේ තමන්ට පමණක් සත්‍ය වූ දෘෂ්ටිවල එල්බගෙන සිටිනවා පත්‍යේක සත්‍ය කියලා වචනයක් ඒක ආස්තේ මේ අපි අර සය සංගුත කියන වචනේ තේරුවේ සය සංගුතේසු කියන ගැඹුරු වචනයක් තිබුණා අපේ තේරුමේ ඒක තම තමන්ගේ ස්වකීය වූ ඒ දෘෂ්ටිවල කොටු වෙලා සිටිනවා ඒ කොටු වෙලා සිටින්නේ මත් නිසාද ඒක අර චූල විහෝ සූත්‍රයෙන් උපුටාගත් උදාහරණ ප්‍රකාශ වුණා නමේව සත්‍යානි බහූනි නාන අඤ්ඤත්‍ර සංඥාය නිච්ඡානි ලෝකේ ඒ සංඥාවන් තම තමන්ගත්තු සංඥාවල් අනුවයි ඒව සත්‍ය හැටියට ගණන් ගන්න ඒ තම තමන්ගේ ස්පර්ශය අනුවයි අර ශාලාවේ ඉඳගෙන බැලුව නිසා යම් යම් දේවල් පිනුන්නේ අර විද්‍යාකාරය පෙන්වන සමහර නියම ආකාරය පිනුන්නේ ඒ අවිද්‍යාව නිසා අර සංස්කාර ගොඩ නැගුණේ ඔන්න ඔය විදිහට එතකොට අර පත්‍යේක සත්‍ය කියන එක මේක තව හොඳ උපමාවක් තියෙනවා අපි දිගට මේවා ගැන නොකියුවත් අර උදාන පාළියේ ගැට්ටන්ද වගේ බුදුරජාණන් වහන්සේ ගෙන හැර දක්වලා තියෙනවා ඇතයි අන්දයින් සහ ඇත පිළිබඳ උපමා කතාව. ඒක ඉතාම ප්‍රකට කතාන්තරයක්. ඒ කියන්නේ අර එක රජ කෙනෙක් අන්දයින් පිරිසක් ගෙන්නවල ඇතිකුගේ එක එක අංගපස්සංග හිස්ව කම පා වල්ගාදී අල්ලන්න සලස්සලා ඊට පස්සේ ඇතා කොයි විදිහක සත්‍යද කියලා අහුවාම අර අන්දයින් දාත්‍යන්දයින් තම තමන් අල්ලගත්තු එකණුව ප්‍රකාශ කළ ඇතා මෙහෙම කෙනෙක් මෝල් දහක් වගේ එහෙම නැත්නම් වන් ගෙඩියක් වගේ කුල්ලක් වගේ කියලා විදිහට ප්‍රකාශ කළා. ඔන්න විදිහ තමයි ලෝකයාගේ අර දෘෂ්ටි. සබ්බංකම් පච්චපච්චා. ඒ තම තමන්ගේ සමාවිත ඥානපස අභිඥාලාභින් යන පව. බුදුජානන්සේ ප්‍රකාශ කළ ගම්ජාල සූත්‍රයේ. ඒ තම තමන් ලැබූ එනාමෝකේ පිළිබඳ යන්නම් ඒ ස්පර්ශයන් නිසා ඒවායි ඇති කරගත්තු සංඥාවන් නිසා ඒ දෘෂ්ටි නැති කරලා ඇත්තේ. ඉදමීම සත්‍යම් මෝගමන්න මේම සත්‍යය යනික් සියල්ල බොරිය කියලා ඒ විදිහට තදින් දෘෂ්ටි ගන්න පෙනුනේ. බුදුරජාන් වහන්සේ එහෙම දැඩි දෘෂ්ටියක් නොගෙන අර නිරෝධය දුටුව නිසා මේ හැම එකක්ම නිරුද්ධ වෙනවා. සිතත් නිරුද්ධ වෙනවා, ධර්මයෙන්ුත් නිරුද්ධ වෙනවා. සිතට අරමුණු වන ඒ අරමුණු තම නිරුද්ධ වෙනවා කියන ඒ බඳු සත්‍ය විඥාන නිරෝධය ප්‍රත්‍යක්ෂ කළා. අන්න ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ සානශීලීව මධ්‍යස්ථ ඇත්ත වශයෙන් නිශ්ශබ්දතාවයි තෙන්ට පිළිතුරු අර බොහෝ අවස්ථාවල්වල ඔන්න විදිහේ ඉතාමත්ම ගැඹුරු කාරණයක් මෙතනින් මේ ප්‍රකාශ වෙන්නේ. මෙන්න මේක තවදුරටත් අපිට තේරුම් ගන්න පුළුවන්. මේ බුදුරජාන් වහන්සේට මේ මැජික් දර්ශනය පිළිබඳව ඇති වුණු කප්පේ මේ මැජික් දර්ශනය පිළිබඳව නුවණැති ඇති පුද්ගලයාට ඇති වුණු කප්පේ වගේම බුදුරජාන් වහන්සේටත් මේ විදිහේ අවස්ථාවල් පැනගිලා තිබෙනවා. ඒක හොඳ සාධකයක් අපට හමු වෙනවා. දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාන් වහන්සේ නිවන් පෑමට පාවානුවරජිත කුසිනාරාවත වැඩම කරන අවස්ථා අතරදී ගණපත්යත දසත් මුල දිවා විහාරයේ වැඩෙයි කියලා විවේක ගන්න. ඒ අවස්ථාවේ කුසිනාරාවේ ඉඳලා පාවානුවරට එන කුක්කුසලෙති මල්ල පුත්‍රේ ඒක නැත්ත ආලාර කාලාමයන්ගේ ශාවකේ ආලාර කාලාම තාපසේ ආදීන් සංඥායතන ලැබූ ඒ තාපසේ බුදුජන් වහන්සේගේ පර ආචාර්යවරු හැටියට වගේ කලින් ඒ සඳහන් වෙන කතාවල මේ කියන කුක්කුස මල්ල පුත්‍රයා ආලාර කාලාමගේ ශාවකේ ඉන්න එන අතරේ බුදුජන් වහන්සේ වැඩින්න දැකලා වැඳලා කොහොම නමුත් ගෞරවයක් තිබෙන නිසා වැඳලා සම්තේන කෝපන බන්තේ පබ්බජිතා විහාරයේම විහරන්ති කියලා extra ඉදින් ප්‍රීති වාක්‍යයක් වගේ ප්‍රකාශ කළා. කවිද්දන් කොයිතරම් ශාන්ත විහරණයකින් වාසය කරනවාද කියලා බුදුරජාන් වහන්සේ පිළිබඳව extra ප්‍රශ්නුම් වශයෙන් කියන නමුත් ඊළඟට ප්‍රශංසා වෙන්නේ තමන්ගේ ගුරුවරයා ගැන. ඊළඟ ප්‍රවෘත්තියක් ප්‍රකාශ කළා ආලාර කාලාමයන් ගැන. මේ ආලාර කාලාම මගේ මේ ශාස්ත්‍රීය මේ ආලාර කාලාම එක් අවස්ථාවක මෙන්න මෙහෙම දිග ගමනක් යන අතරේ මගින් ඉවත් වෙලා දසක් යට ඉඳගත්තු දිවා විහාරය සඳහා ඒ අවස්ථාවේ 500ක් ගැල් ඒ ස්ථානයේ පහු කරගෙන ගියා. ඒ ගැල් වල පිටිපස්සේ හිටිය ඒ ගැල් ටික නික්ම ගියාට පස්සේ ඒ ගැල් පිටිපස්සෙන් ගිය යම් සිපුසෙක් ඇවිල්ලා මේ ආලාර කාලම් තාපසයගෙන් ඇසුවා මේ දැන් ගැල් 500ක් මතෙන් ගියා මේ දැක්කද කියලා. නෑ මම දැක්කේ නෑ. සද්ද වුණද නෑ මට එන්නේ. නිදාගෙන දීතිය නෑ මම නිදාගෙනත් නෙවෙයි කිය. සංඥාව ඇතිවද සිහිය ඇතිවද සිහිය ඔව් මම සිහිය ඇතිව සිටි කියලා ප්‍රකාශ කරාම අර පුද්ගලයා ලොකු සතුටක් ප්‍රසාදයක් ඇති කරගෙන ආලාර කාලාමයන් ගැන ආචර්යම් මේක ආශ්චර්යයක් අද්භූත දෙයක් කොයිතරම් ශාන්ත විහරණකින් ජීවත් කෙනෙක් පරිද්දන් ජීවත් වෙනවාද කියලා මේ විදිහේ ගල් ගමන් කරන අතරේ ඒ ගල් වලින් නික්මුණු මඩ පවාමි සංඝාතියේ මේ ඔබ තුමාගේ මේ සංඝාතියේ කවුරුනාට මොකද ඔබතුමා ඒ කිසිවක් දැක්කේ නැහැ කියලා ප්‍රකාශ කළ ගියා කියලා ওই විතාලාර කාලාමයන් බුදුරජාන් වහන්සේ ඒ විදිහට අර කුකුස මල්ල පුත්‍රයා ආලාර කාලාම පිළිබඳ ප්‍රශංසාත්මක විදිහේ විස්තරයක් ප්‍රකාශ කළා. බුදුරජාන් වහන්සේ ඊළඟට අහනවා කුකුස මේ වැඩි අමාරුවේ ජල් 500ක් යන අවස්ථාවේ ඒක අහන්නවත් දකින්නවත් නැතුව ඉන්නකොට එහෙම නැත්නම් මහ වැස්සක් වහිනින් ගලගලා යද්දී හෙන කුකුරමින් ගොරමින් හෙන කුකුරන අවස්ථාවේදී ඒව කිසිවක් නොහිතන තත්ත්වයක සිටින්නද? එතකොට මේ පුකුසමල ප්‍රකාශ කරනවා ඇත්ත වශයෙන්ම ආර්ධවනෝ කියපු කාර්යයන් තමයි අමාරු කියලා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේම පිළිබඳවම අතීත ප්‍රවෘත්තියක් ප්‍රකාශ කරනවා. කුක්කුස මම එක් අවස්ථාවක් මේ ආතුමාවේ බුසාගාරයේ වැඩ විසුවා. බුසාගාර කියලා කියන්නේ දහයියකේ. දහයියකේකම තිබෙනවා වැඩ කිචියක්. වැඩ වාසය කළා. ඊ අවස්ථාවේ මහ වැස්සක් වැහැලා ගලාගෙන යද්දී විදුලි කොටමින් හෙන පුපුරද්දී ඒ බුසාගාරයේම පිටපු ගොවියන් දෙදෙනෙකුත් ගවයින් හතර දෙනෙකුත් හෙන පහරින් මැරුණා. එතෙන්ට විශාල ජනකායක් රැස් වුණා. අන්න එතකොට මම ඒ අවස්ථාවේ මම ඒ බුසාගාරයෙන් නික්මලා එලි මහනේ සක්මන් බුසාගාරයේ දොර කඩ මම සක්මන් කරමින් හිටියා. එතකොට මේ මහ ජනකායෙන් කෙනෙක් මා ළඟට ඇවිල්ලා මම ඇහුවා මේ පුද්ගලයාගෙන් ඇහුවා මක් නිසාද මේ මහත්මයාගත් මෙතන රැස්වල ඉන්නේ? දැන් ස්වාමී මේ මහවැස්සක් ඇහැලා බලාගෙන යද්දී විදුලි කොටමින් හෙන පුපුරද්දී හෙන පහරින් අර ගොවි සොහොයුරන් දෙදෙනෙකුත් ඒ දවයින් හතර දෙනෙකුත් මිය ගියා. ඒකයි මේ මහත්මයාගත් රැස්වල ඉන්නේ. ඒ ස්වාමී ඔබ වහන්සේ කොහෙද හිටියේ? මම මෙතනමයි හිටියේ. ඔබ වහන්සේ නිදාගෙනද හිටියේ? සතිපිලාද හිටියේ? නෑ මම සතිපිලා නෙවෙයි හිටියේ. ඔබ වහන්සේට සද්ද ඇහුනේ නැද්ද? නෑ මට සද්ද ඇහුනේ මේ දැස් වත්තර ඒ සිද්ධියත් මට ඇහුනේ නෑ. ඊළඟට මම මේ කිසිවක් දුක්නේ නැහැ. ඊළඟට සතිපිලත් නෙවෙයි හිටියේ. ඊළඟට අහනවා ඔබ වහන්සේ සීයතියෝද හිටියේ? සන්නී සීයතියෝම තමයි මම හිටියේ. එතකොට මේ පුද්ගලයා විස්මය ප්‍රකාශ කරනවා. සෝතං භන්තේ සම්මී සමානෝ ජාගරෝ දේවේ වස්තන්තේ දේවේ ගලගලයන්තේ විජිතාසු නිච්චරන්තිය සුවතමියා පලන්තියා නේවාදසන පන සද්දං වස්සෝ. එහෙනම් ස්වාමීන් වහන්සේ මේ මහවැස්සක් වහලා ගලාගෙන යද්දී හෙන පුපුරමින් විදුලි කොටමින් හෙන පුපුරද්දී ඒ කිසිවක් ඔබ වහන්සේ දැක්කෙත් නැහැ, අසුනෙත් නැහැ, අසුවෙත් නැහැ. එසේ යවත්ම කියලා පිළිතුරු දුන්නා. අන්නේ අවස්ථාවේ මේ බුදුරජාණන් මේ අතීත ප්‍රවෘත්ති ප්‍රකාශ කරන්නේ කුක්කුස අන්නේ අවස්ථාවේ අර පුද්ගලයා මා ගැන ලොකු ප්‍රසාදයක් ඇති කරගත්තා. අච්චරියං වතබෝ අභුතං වතබෝ සම්පේන වතබෝ පබ්බජිතා විහාරින විහරන්ති. කොයිතරම් ශාන්ත විහරණයකින්ද බලිද්දන් වාසය කරන්නේ කියතෝ. මෙන්න මේ විදිහට මේ මහදස්සක් බලාගෙන යද්දී මෙබඳු සිද්ධියක් වෙලත් මේ ඔබ වහන්සේ දැක්කේ නැති. මෙතර මේ සඳහන් වෙන ප්‍රවෘත්තිය ගැන ඇතම් කෙනෙක් කල්පනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටියේ කියලා. නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටිය නිසා මේ එන පහර එන ගහන සද්දයක්වත් මේ සිදුවීම් කිසිවක් නුදුතු වෙයි කියලා. නමුත් නිරෝධ සමාපත්තිය නම් සංඝී සමානෝ ජාගරය කියන වචන සඳහන් වෙන්නේ. දැන් අර පුද්ගලයා අර පුදුමේ ප්‍රකාශ කරන්නේ සෝතං භන්තේ සංඝී සමානෝ ජාගරෝ. සෝතංකන්ති සමී සමානෝ ජාගරෝ දේවේ වත්තන්තේ දේවේ ගලගලන්ති ආදී වශයෙන් ප්‍රකාශ කරන්නේ මේ සංඥාවත් ඇතිව අවදිව සිටියදීම මේ මහදස්සක් වශයෙන් අතර මේ විදිය සිද්ධියක් ඔබ වහන්සේ දුටුවෙත් නැහැ ඇසුවෙත් නැහැ කියලා ඒ විදිහට විස්මය ප්‍රකාශ කළේ. ඒකට සමී සමානෝ ජාගරෝ කියන වචනේ දෙන්නේ නැහැ නිරෝධ සමාපත්තියන. ඒ වගේම මේක අර ආචින්තඤ්ඤාසන තත්වයක් නෙවෙයි. ආලාර කාලාමෙන් අර ගල්පන් සිය පිළිබඳ ප්‍රවෘත්තිය තේින්නවා මේ ආචින්තඤ්ඤාසන සමාපත්තියක් නෙවෙයි. මෙතන ඇත්ත වශයෙන්ම මේ ප්‍රකාශ කෙරෙන්නේ අපාර කල්හිත් සඳහන් කර ආත්මඵල සමාධිය සමාපත්තිය. ආත්මඵල සමාපත්තිය බුදුසසුන ආංශයේ වැඩ සිටි අවස්ථාවක සලායත නිරෝධිය ප්‍රත්‍යක්ෂ කරගෙන ලෝක නිරෝධිය ප්‍රත්‍යක්ෂ කරගෙන ලෝකයේ නිවත් කියලා වැඩ සිටි අවස්ථාවකයි මේ සිදුවීම් සිදු වුණේ. ඒකයි බුදුරජාන් වහන්සේ කාර සබ්ජියක් ලැබුණෙත් නැති පින්නේත් නැති. අන්නේ ඒකට මෙන්න මේ කාරණ අනුව අපට නැවතත් මතක කරගන්න පුළුවන් අර කලහ විවාද සූත්‍රයෙන් කලින් අවස්ථාවක උකුට ආදක් වූ ගාථාවක් මහ ප්‍රේලිකාවේ ගාථාවක් අටුවාවලක් නිකුත් විදියට තේරුම් කරන එක නසම්නිසම්නී නවිසංසන්නී නෝපියසන්නී නවිභූතසන්නී ඒවං සමීතස්ස විභෝති රූපං සංඥා නිදානාහි පපංච සංඛා නසම්නිසම්නී නවිසංසන්නී සාමාන්‍ය සංඥාවෙන් සංඥාව ඇතිවත් නොවේ නවිසංසන්නී විසංය වල සිය නැතුව හිටියත් නොවේ නෝපියසන්නී සංඥාව සම්පූර්ණයෙන්ම නැති අසඤ්ඤතත්වයකුත් නෙවෙයි. මේ විභූත සංඥාව කෙලවර කරන නිරෝධ සමාපත්තිය නෙවෙයි කුත් නෙවෙයි. අන්නේ බඳු ඒවං සමේතස්ස විභෝති රූපං අන්නේ බඳු තත්වයකට පත් වූ පුද්ගලයාටයි රූපය විභූත වෙන්නේ රූපේ නැති වෙන්නේ රූප ප්‍රඥාක්තිය නැති වෙන්නේ ඒවං සමේතස්ස විභෝති රූපං සංඥා නිදානයි පපංච සංඛාර සංඥා නිදානිය කොටගෙනයි පපංච සංඛාරයන් නැති වෙන්නේ මේක පංච සංඛාර ගැන වචන අපි කලින් විස්තර කළා තිබෙනවා සම්මතින් අපට පපංච සංඛාර කියන ගමන මේ වැඩික් දර්ශන ආශ්‍රයෙන් තේරුම් ගන්නවනේ මේ ගාථාවට අනුරූපව තේරුම් ගන්නවනේ අර පපංච සංඛාරන් තමයි අර මැජික් දර්ශනය පිළිබඳ අර ශාලාවේ හිටපු පුද්ගලයා ඇති කරගත්තේ. සංහාමාන දෘෂ්ටි වශයෙන් අර ආඕසූ හඬ නගමින් ගෙල දිගු කරගෙන කටම කට අරගෙන ඇස් අරගෙන බලාගෙන අර ඇති කරගත්තේ ඔක්කොම පපංච සංඛා. ඊටාම ලක්ෂණ මැජික් දර්ශන පුදුම දේවල්. ඔන්නේ පපංච සංඛාරන් ඒකට සංඥාව නිදානය කොටගෙන ඇති වෙන්නේ. ඒ සංඥාව ඒ සංඥාව සම්පූර්ණයෙන්ම සංඥා විරාදීයෙන් පිටින්ම ඒ සංඥාවේ නිදීම් ප්‍රත්‍යකුයි අර සලායත නිරෝධ අවස්ථාවේ අරහත් ඵල සමාපත්තිය අවස්ථාවේ තිබෙන්නේ අර කලිනුත් ඔබ දැක්වලා තිබෙන ඒ අරහත් ඵල සමාධියෙන් ප්‍රකාශ කළ ඒ සූත්‍රවල මේව පටවිස්මින් පටවිසං නීන ආපස්මින් ආපස්මින් නීන තේජස්මින් තේජෝසං නීන වායස්මින් වායෝසං නීන නයිද ලෝකසං නීන පරලෝකසං නීන ඔය විදිහට දිගට විස්තර කරගෙන ගිහිල්ලා පොළොවේ පොළොව සංඥාවකුත් නෑ ජලයේ ජල සංඥාවකුත් නෑ ගිනිෙහි ගිනි සංඥාවකුත් නෑ වායුවේ වායු සංඥාවකුත් නෑ මෙලොව ගැන මෙලොව සංඥාවකුත් නෑ පරලොව ගැන පරලොව සංඥාවකුත් නෑ ඔය විදිහට ත්‍රිවිධ පිළිබඳවත් සංඥා නමුත් සංනීච පනාස්ත නමුත් සංඥාවකුත් තිබෙනවා මොකද්ද මේ සංඥා ඒකම තමයි මේ දේශනාව මුලදී අපි පාවිච්චි කර සංඥා ඒකත් අර කලින් සූත්‍ර දේශනාවලදී ඒ මේ අරහත් ඵලය වෙන අපි විස්තර කරන අවස්ථාවල කල්මුත් කීප අවස්ථාවක දක්වලා තියෙනවා ඒ සංසංසං ඒකම් පණිතං යද්දං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති කටිනිස්සග්ගෝ සංඝන්තේ විරාමෝ නිරෝධ නිබ්බාන ඉතින් අපි අද නැස් කරනවා සාවතය සම්හින් සම්පතං කුණ සම්පතං සම්පේ දේවානුමෝදං තු සබ්බ සංඛාරති සාවතය සම්හින් සම්පතං කුණ සම්පතං සම්පේ දේවානුමෝදං තු සබ්බ සංඛාරති සාවතය සම්හින් සම්පතං